මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවෂ්ඨමක ශීලයේ සමාදන්නේ නමස්කාරයෙන්. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආදී වට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා පමාදීන සම්පාදී තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චරං වා යදි වා තිට්ඨං නිසින්නෝ උද්වාසයං. සම්මිංජේති පසාරේති සා කායස්ස ඉංජනාති. සදහවත් පින්නතුනි, මිහින්තලා කඳුමුදුන 100ට නංවන මේ පුසන් පෝය දවසේ එදායේ මිහිඳු මහරහතන් වහන්සේ දඹදිවින් අරගෙන ආපු බුද්ධ ශාසන පණිවිඩයේ වටිනාකම තේරුම් ගන්න උත්සාහ ගත යුතුව තිබෙනවා. මේ බුද්ධ ශාසනයේ අන්තර්ගතය මේ පින්නතුන් අහලා තිබෙනවා. පද තුනකින් හඳුන්වනවා. පරියත්ති පටිපත්ති පටිවේද. එහෙම නැත්නම් පරියත්තිය ප්‍රතිපත්තිය ප්‍රතිවේදය. කාලීන වචන වලින් දැන් සමහර විට මෙහෙමත් යෙදෙනවා ඇති. පිරියත පිළිවෙත පිළිවිද. ඉතින් ඔන්න ඔය පරියත්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන ඒ ත්‍රිවිධ ශාසනයටම අදාළව අද මේ පොසොන් දේශනාව පවත්වන අදහසින් තමයි අපි සූත්‍ර නිපාතයේ එන විජය සූත්‍රයේ මුල් ගාථාව මාතෘකා හැටියට තැබුවේ. මේ කියන මේ විජය සූත්‍රයට නිදාන කතාවක් දෙන්න වෙහෙසෙන අටුව ආචාර්යින් වහන්සේලා සඳහන් කරන්නේ ජනපද කල්යාණී නන්දා තෙරණියගේ රූපමදය නැති කරලා මර්ධනය කරලා රාත්පරය ලබා දෙන්න බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළයි කියන එක උත්පත්ති ස්ථානයක් හැටියට දක්වනවා. නිදාන දෙකක්ම දක්වනවා අටුවාචාර්යින් වහන්සේ. උත්පත්ති ස්ථාන දෙකක් මේ සූත්‍ර දේශනාවට. ඒකක්. අනික සිරිමා ගණිකාව අමු සොහොනෙහි දැක්වූ ඒ නිල්වුණු ඉදිමුණු රූප ප්‍රදර්ශනය බලන්න පැමිණි ජනකායට කයක හැටි වටහා දීලා මාර්ගඵල අවබෝධය ලබා දෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළයි කියන එක. අටුවාචාර්යින් වහන්සේලා මෙහෙම කිව්වට මොකද ඒ ගාථා පෙළ දිහා බලන කෙනෙකුට පේන්නේ මේවා යම් කිසි විශේෂ අවස්ථාවක විශේෂ නිමිත්තක් නිසා දේශනා කළ බවක් නෙවෙයි. අතීතයේ ඉඳලම කායානුපස්සනා සතිපට්ඨානයට අදාළව කයක හැටි පෙන්නුම් කරන්න සජ්ජායනා කරන්න භාවනා කර්මස්ථානයක් හැටියට මේ ගාථා පෙළ රචනා වෙලා තිබෙන බවයි පේන්නේ. ඒ බව ඔප්පු වෙනවා අටුවාවෙම සඳහන් වෙනවා මේ විජය සූත්‍රයට වෙනත් නමක් හැටියට අතීතයේ ඉඳලා භාවිතා වෙලා තියෙනවා කාය විච්ඡන්දනික ගාථා. කාය විච්ඡන්දනික ගාථා කියන්නේ පින්වතුනි ඡන්ද කියලා කියන්නේ ආසාවනේ. කාය පිළිබඳව තියෙන ආසාව දුරුවීමට උපකාර වෙන ගාථා පෙළක්. එතකොට අර කියාපු රූපනන්දා පිළිබඳ කතාන්තර සිරිමා ගණිකාව පිළිබඳ කතාන්තර මේ පින්නතුන් මේ දේශනාවලදී කොතෙකුත් අහලා ඇති. ඒක නිසාද අමුතු වේදියේම කතාවක් මේ පින්නතුන්ට ඉදිරිපත් කරන්න යන්නේ. මේ කියන්නේ කයේ කතාව. මේ අප කාටත් තියෙන මේ කයේ කතාවයි අද අපි මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මිහින්තලා කඳු මුදුන 100ට නැන් වෙනකොට නියම බෞද්ධයෙකුට සිහිපත් වෙන්න ඕන මිහින්තලාවෙන් විශේෂයෙන්ම ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනයට ලැබුණු රුකුල වංශ කතාවල ආටුවාවල නිතර සඳහන් වෙනවා. අනුරාධපුරයත් මිහින්තලත් අතර තරඟයක් නොතිබුණත් බොහෝ විට මිහින්තලාවේ සංඝයා වහන්සේලා අර ප්‍රතිපත්ති ප්‍රතිවේද පැත්තෙන් බොහොම ප්‍රසිද්ධ බව. ඉතින් අන්න ඒ අනුව හිතලා බැලුවත් අපට මේ අද වගේ දවසක ඒ මිහිඳු මහරහතන් වහන්සේට උපහාර දක්වන්න පුළුවන් මෙන්න මේ කමඨහන් ගාථාවකින්ම දේශනාව පැවැත්වීමෙන්. අර කියාපු මිහින්තලාවේ භාවනා පැත්තෙන් ඇති වැදගත්කම කෙනෙකුට අද පවා දකින්න පුළුවන්. මිහිඳු ගුහාවෙනුත් මිහින්තලාවට තිබෙන ලෙන් කුටි රාශියනුත් ගල් ලෙන් රාශියනුත් ඒක නිසා අපි මේ මිහින්තලාවට නොගියත් අපි අන්න අර කියාපු ඒ ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනයට ලං වෙන්න බලමු අද මේ දේශනාව තුලින්. ඉතින් මේ මාතෘකාව හැටියට අපි ඉදිරිපත් කළ ගාථාවෙන්ම පටන් ගනිමු. ඉතාම සරල ගාථාවක් නමුත් මේක තුල අඩංගු වෙනවා සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනාවේ වැදගත් කොටස්. චරං වා යදිවා තිට්ඨං නිසින්නෝ උදවාසයන් සම්මිංජේති පසාරේති ඒසා කායස්ස ඉංජන ඇවිදිමින් හෝ සිටිමින් හෝ හිඳමින් හෝ නිදමින් හයනය කරමින් හෝ අංගපසංග හකුලනවා දික් කරනවා. මේ හැකිලීම් දික් කිරීම් කියන ඒවා දිගු කිරීම් කියන ආදිය මෙතන මේ ගාථාවේ අන්තිමට පෙන්නුම් කරන්නේ ඒසා කායස්ස ඉංජන කවුරුවත් කරන දේවල් නෙවෙයි. කායක සෙලවීම් පමණක්. ඉතින් මෙන්න මේක විග්‍රහ කරන අතර අපිට කියන්න පුළුවන් මේ පින්නතුන් දන්නවා ඇති සතිපට්ඨාන සූත්‍රය එහෙම කියාපු පින්නතුන් සතිපට්ඨාන සූත්‍රයේ වැදගත් භාවනා කර්මස්ථානයක් තමයි ඉරියව් භාවනාව. ඉරියාපත පබ්බ කියලා කියනවා. මේ හතර ඉරියව්. මේ හතර ඉරියව්වේ අපි දවස තුල මේ ශරීරය ගෙන යන්නේ. නමුත් ඒක සතියෙන් කරන එකක් නෙවෙයි. එදිනදා ජීවිතේ. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ ඒ සති සම්පජඤ්ඤයෙන් යුක්තව සීයෙන් යුක්තව ඒ ඉරියව් පැවැත්වීම තුලින් මේ කයේ යථා ස්වභාවය වටහා ගැනීමට පුළුවන් බව. කය ගැන කලකිරිලා කලකිරීම තුලින් නිවන ලබා ගැනීමට පුළුවන් බවත් පෙන්වුම් කරලා තිබෙනවා. ඉතින් ඒ කායානුපස්සනා කොටසේ ඒ ඉරියාපත පබ්බ කියන ඡේදය ඒට අදාළව සඳහන් වෙන වැදගත් වචන කීපය අපි මතු කරලා ගත්තොත් යම් කිසි භික්ෂුවක් ගච්ඡන්තව ගච්ඡාමිති පජානාති යන්නේ යෙමි දැනගනි තිතෝව තිතෝමිති පජානාති සිටියේ සිටියේ මි දැනගනි නිසින්නෝව නිසින්නෝමිති පජානාති හුන්නේ හුන්නේ මි දැනගනි සයානෝව සයානෝමිති පජානාති වැතිර සිටින්නේ එහෙම නැත්නම් නිදන්නේ නිදන්නේ මි දැනගනි ඊළඟට වැදගත් පාඨයක් එක්කම සඳහන් වෙනවා යථා යථාවා පනස්සකාලෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති යම් යම් ආකාරයකින් ඔහුගේ කය පිහිටා තිබේද ඒ ඒ ආකාරයෙන් දැනගනි. එතන බොහොම වැදගත් කාරණයක් කියන්නේ. එහෙනම් අපි ඉරියව් පවත්වනකොට ඒ එක්ක කිරියව් තියෙන අවස්ථාව සිතට නගා ගන්නේ නැහනේ. මම කරනවා, මම යනවා, මම නිදනවා එහෙම කියනවනේ. ඒ වෙනුවට මෙතන තියෙන්නේ මේ කායක සෙලවීම. ඉතින් මෙන්න මේ ඉරියව් හතර ප්‍රධාන වශයෙන් මේ ගාථාවෙන් කියවෙනවා. ඒකම සතිපට්ඨාන ඊළඟට සඳහන් වෙනවා. ඒක දැන් කාලේ හැඳින්වෙන්නේ සම්පජඤ්ඤ පබ්බිය කියලා. සතරාකාර සම්පජඤ්ඤයක් කියලා එහෙම දෙයක් වෙනවා මේ භාවනා ආචාර්යවරුන් දක්වනවා. නමුත් ඒකේ ඇතුළත තිබෙන්නේ අපිට කියන්න පුළුවන් කුද්දක ඉරියාපත කුඩා කුඩා ඉරියව්. ඒකට අදාළව මෙන්න මෙහෙමයි කියවෙන්නේ. ඒ භික්ෂුවක් පිළිබඳව භික්ෂුවක් යන අතරේ ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ යන අර කියාපු දේවල් යන අවස්ථාවල් වල සිටින හිඳින නිදන කියන ඒ අවස්ථාවල් වල ඒ කටයුතු ඒ ඔක්කොටම වඩා පළමුවෙන්ම කියවෙනවා අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති. අභික්කන්තේ පටික්කන්තේ කියලා කියන්නේ ඉදිරියට යාමෙහිදිත් ආපසු හැරීමේදිත් සම්පජානකාරී හොති දැනුවත්ව කරන්නෙක් වෙයි. අන්න අර සම්පජානකාරී කියන වචනය අනුව තමයි මේ සම්පජඤ්ඤය කියලා වචනය අරගෙන තියෙන්නේ. දැනුවත්ව කරන්නෙක් වෙයි ඉදිරියට යාමේ සහ ආපසු වීමේදී. අභික්කන්තේ පටික්කන්තේ ඊළඟට ආලෝකිතේ විලෝකිතේ යමක් දෙස බැලීමේදීත් එයින් ඉවත බැලීමේදීත් ඒත් සම්පජානකාරී දැනුවත්ව කරන්නෙක් වෙයි. සම්මිංජිතේ පසාරිතේ ඔන්න එනවා අර වචන ටික. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. හැකිලීමේදී සහ දිගහැරීමේදී මේ අංගපසඟ හැකිලීමේදී දිගහැරීමේදී ඒ දැනුවත්ව කරන්නෙක් වෙයි. ඉතින් ඒ විදිහට අර මූලිකව අපි සාමාන්‍යයෙන් නොදැනුවත්ව කරන ක්‍රියා දැනුවත්ව කිරීමයි එතන පෙන්නුම් කරන්නේ. ඉදිරියට යාම, ආපසු වීම, යමක් දෙස බැලීම, ඉවත බැලීම, හැකිලීම, දිගහැරීම කියන ක්‍රියා අපි නොදැනුවත්ව යිබේ කරන ක්‍රියා බොහෝ විට. ඊළඟට ඒකම අර කලින් කියාපු දේවල්ම කියවෙනවා. ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ. ඒවා පිළිබඳවත් කියවෙනවා. ඊළඟට තව එතන සඳහන් වෙන දැන් සංඝයා වහන්සේලා පිළිබඳව කියවෙන නිසා සංඝාටි පත්ත්‍ය චීවර ධාරණේ සිවුරු දැරීම, සංගල සිවුරු දැරීම, ඒ වගේම පාත්‍ර සිවුරු දැරීම, ඊළඟට ආහාර පාන ගැනීම පිළිබඳවත්, අසිතේ පීතේ කායිතේ සායිතේ ආහාර ගන්න හපන, එහෙම නැත්නම් කන, අසිතේ පීතේ බොන හපන රස බලන ඒ අවස්ථාවලදී දැනුවත්ව කරන්න එකේ අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ඊළඟට ඒ වගේම කියනවා. ඊළඟට කතා කරන අවස්ථාවේ භාසිතේ තුන්හි භාවේ වෙන එකක් තියා නිහඬව සිටින දොඩන අවස්ථාවෙත් නිහඬව සිටින. ඉතින් ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ. එතකොට යාම් සිටීම්, හිඳීම්, නිදීම්, ඊළඟට දොඩන අවස්ථාවේ නිහඬව සිටින අවස්ථාව, ඒ හැම අවස්ථාවකම. ඒ වගේම වෙන එකක් තබා උච්චාර පස්සාවකම් මලමුත්‍ර පහ කිරීමේදී පවා ඒ වයිදිත් දැනුවත්ව කරන්නෙක් සිටී. ඔන්න ඔය විදිහට සම්පජාන පබ්බේ කියවෙනවා මේ ශාරීරියේ පවතින අවස්ථාව. ඒ හැම එකක්ම ඒවා ඉරියව් සිහියට නගා ගැනීම. ඉතින් මේ ශාරීරිය ඇත්ත වශයෙන් මේක අර වාහනයක් වගේ කියලා කියන්න පුළුවන්. ඒ බව හැඟෙන ගාථාවක් සඳහන් වෙන සංයුත් සංගියේ එක් දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් ප්‍රහේලිකා විදිය ගාථාවක් විමසනවා. චතු චක්කං නවද්වාරං පුන්නං ලෝභේන සංයුතං පංක ජාතං මහාවීර කතං යාත්‍රා භවිෂ්‍යති. මහාවීර කියලා බුදුරජාණන් වහන්සේට මෙයාම තන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා චතු චක්කං රෝධ හතරක් ඇති, චතු චක්කං නවද්වාරං දොරවල් නවයක් ඇති, පුන්නං පිරිලා තිබෙන මොනවයින්ද කියලා කියන්නේ නැහැ මෙතන. පුන්නං ලෝභේන සංයුතං ලෝභයෙන් බැඳිලා තිබෙන, පංකජාතම් මඩගොඩේ හටගත්තා වූ මේ වාහනය කියන එක අපි හිතා ගන්න ඕනේ මේ ශරීරය ගැන කියන්නේ. කතං යාත්‍රා භවිෂ්‍යති, මේ වාහනේ යන්නේ කොහොමද, ගමන් කරන්නේ කොහොමද? මෙතන මේ කියන්නේ මේ ප්‍රහේලිකා ගාථාව තෝරගන්න වෙන්නේ. චතු චක්කං කිව්වේ මෙන්න මේ ඉරියව් හතර. දැන් අර කියාපු ඉරියව් හතර, ප්‍රධාන ඉරියව් හතර. ඊළඟට නවද්වාරං කිව්වේ නව දොර කියන එක මේ පින්නතුන් දන්නවා, මේ අසුචි ගලාගෙන එන මේ නව දොරවල් ශරීරයේ තිබෙන. පුන්නං කියන්නේ නොයෙකුත් අපවිත්‍ර දේවල් වලින් පිරුණා වූ, ලෝභේන සංයුත්තං ලෝභයෙන් බැඳුණා වූ. පංකජාතං කියන්නේ මව කුස නැමැති මඩගොඩේ හටගත්තා වූ මේ ශරීරය, මේ ශරීර වාහනේ. යාත්‍රා කියලා කියන්නේ මෙතන නිවන් කරා ගෙනියන්නේ කොහොමද කියලා මේ දේවතාව අහන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිතුරු ගාථාවේදී කියන්නේ මේ නන්දි කියලා කියන්නේ සතුටු වීම, ઈચ્છා, લોભ, ක්ලේශ ධර්ම, පාප ධර්ම, ඒ වගේම තණ්හාව මුලින් උපුටා දෙමීමෙනුයි මේ ශරීරය නිවන් කරා ගෙනියන්න පුළුවන් කියලා එහෙම පිළිතුරු දෙනවා. ඉතින් ඒ තැන් වලින් අපට පේනවා මේ ශරීරය හරියට වාහනයක් හැටියට. ඉතින් වාහනයක් ගැන කල්පනා කරනකොට ප්‍රධාන ඉරියව් හතර හරියට ඉරියාපත කියලා කියන්නේ මේ සෙලවීම ගෙන යන මාර්ග හතර. එතකොට ප්‍රධාන මාර්ග හතර තමයි මේ ඉරියාපත. එතකොට දක්ෂ රියදුරකට ඒ ප්‍රධාන මාර්ගවල පමණක් නෙවෙයි, ඔය මංසන්දි වංගු ආදියත් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ, වැලමිටි වංගු උනත්. ඉතින් අන්නේ හරිය තමයි අර දෙවනු කියාපු කොටසේ තියෙන්නේ. අර ඉදිරියට යාම ආපසුයෙම් යමක් දෙස බැලීම ආදී වශයෙන් ඒ ඉරියව් වල මංසන්දි එක ඉරියව්වකින් අනිත් එකට මාරු වෙනකොට සම්මිචිතේ පසාරිතේ කියන එක හැඟෙන්නෙත් ඒකයි. හැකිලිම් දිග හැරීම් ආදී. ඉතින් අන්නේ වගේ මේ ශාරීරිය පවතින ඉරියව් සිතට නැගියා ගැනීම තුලින් මොකද්ද කෙරෙන්නේ? අන්තිමට තමන්ට නොමිලේම චාන චිත්‍රයක් බලන්න පුළුවන්කම ලැබෙනවා. මොකද අර හිතට නගා ගන්නකොට කලක් ඒක කරගෙන යනකොට සංස්කාර වශයෙන් වැටෙනවා. ඒ වගේම මේ මමයි කියලා හිතාගත්තු එක නාම රූප ධර්ම ගොඩක් හරියට අර චලන චිත්‍රයක සේආරූ පටක තියෙන ඒ දැන් නාට්‍යයක් ආදියක ඒවට මෝහණය වෙන්නේ, ඒවට ඇදිලා යන්නේ. ඒ චිත්‍ර සාහිය සේආරූ පට තුලින් ශීඝ්‍රව අර කැවීමෙන් එකක් හැටියට පෙනීමේ. නමුත් මේ වගේ නැවතිල්ලෙන් සතියෙන් යුක්තව සති සම්පජාඤ්ඤයෙන් දවස පුරා ඉරියව් සහ අමතර ඉරියව් සංදිය ආදිය සිතෙන් සලකා බලමින් කටයුතු කරගෙන යනකොට පෙනෙනවා මේක හරියට චාලන චිත්‍රයක් වගේ. මේ ජීවිත රැඟුම තමන්ටම නොමිලේ බලන චාලන චිත්‍රයක් වගේ. ඉතින් අන්න ඒවා තුලින් අන්තිමට අර මමය කියන, මමය මාගේ කියන හැඟීම, ආත්ම සංඥා දුර්ලීමයි මේකේ පරමාර්ථය. අර කායසංජනා කිව්වේ මේක කායක වැඩ, කායක හෙළවුම් පමණි. ඉතින් ඔන්න එතකොට කායානුපස්සනා කොටසේ අභික්කන්තේ අර සම්මිංජිත ඒ ටික විශේෂයි. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති, ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති, සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. ඊළඟට සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති, අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති, උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී යෝති, ගතේ හිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී යෝති කියලා ඒ සංඝයා වහන්සේ කෙනෙකුගේ ජීවිතයට ගැලපෙන හැටියට ප්‍රකාශ කරපු එක ගිහි පින්වතටත් පුළුවන්. අර සිවුරු දැරුවේ නැතත්, පාත්‍ර දැරුවේ නැතත් එදිනදා ජීවිත යෝගාවචරයෙකුට හැකිතාක් අර ඒ තමන්ගේ ඉරියව් ආදිය නැවතිල්ලෙන් සතියෙන් යුක්තව පැවැත්වීමෙන් අන්න අර කියාපු සතිපට්ඨාන භාවනා වඩන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික සම්පින්දණය වෙලා තියෙන බවයි අපිට පේන්නේ ඒ මුල් ගාථාවෙන්ම. එතකොට චරං වාය දිවා තිට්ඨං නිසින්න උද්දවාසයන් සම්මිංජේති පසාරේති ඒසා කායසින්ජන හරියට කන්දක් මුදුනේ ඉඳලා බලන්න වගේ නාඳුන කෙනෙක් කන්ද පාමුල යන එනකොට ඔන්න ඔය විදිහටයි පේන්නේ. ඒ විදිහට සමාධියා ඈතින් බලන්න වගේ මමත්වයකින් තොරව. ඔන්න ඊළඟට මේ බාහිර පෙනුම කිට්ටු වල බලනකොට මොකද්ද පේන්නේ? අට්ටි නහාරු සංයුත්තෝ තච මංසාව ලේපනෝ චවියා කායෝ පටිච්චන්නෝ යථා භූතං න දිස්සති. අට්ටි නහාරු සංයුත්තෝ යට නහාර වලින් බැඳලා තච මංසාව ලේපනෝ හමෙන් සා මසින් ආලේප කරලා චවියා කායෝ පටිච්චන්නෝ සුණු පිරියම් කළා සිවියෙන් කය වහලා තිබෙනවා. යථා භූතං න දිස්සති, ඒක නිසා මේක යථා තත්ත්වේ පේන්නේ නැහැ. මේ කය නැමැති ගෙහි අන්න එතන ගෙයක් වගේ එතන ඇටනහර වලින් බැඳලා සම් මස් වලින් පිරියම් කරලා සිවිය හරියට සායමක් වගේකින් ගාලා තියෙන මෙන්න මේ ශරීරය නැමැති මේ ගෙහි යථා ස්වභාවය පේන්නේ නැහැ. මේක ශරීරයේ ගෙයකට උපමා කරලා කියලා අපිට හිතා ගන්න තවත් සාධකයක් ලැබෙනවා. ඒ අග්‍රශ්‍රාවක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මහා අත්තිපදූපම සූත්‍රයේ මේ රූපස්කන්ධය රූප උපාදානස්කන්ධය ගේකට උපමා කරලා තියෙනවා. මෙන්න මේ විදිහට යම්සේ දැවද වැල්ද තනද මැටිද එකතු කරලා අහසේ කොටසක් වැහුවාම ඒකට ගේ කියලා ව්‍යවහාර කරන්නේද, එසේම ඇටද නහරද සම්ද මස්ද එකතු කරලා අහසේ කොටසක් වැහුවාම ඒකට ශරීරය රූපය කියලා කියනවා. මොන එතුනොත් පේනවා. එතකොට මේ ශරීර කූඩුව එතන ගෙයක් හැටියට හිතලා තියෙනවා. මොන ගේ දිහා ඉතින් බැලුවාම එකපාරට පේන්නේ අර උපමට්ටම් කරපු සායංගාපු ටිකනේ. ඊළඟට ගේ ඇතුළට එබිලා බලනවා. අපි මේ පෙන්ණුම් කරන්න බලන්නේ මේ ගාථා පිළ කොච්චර පුදුම ආන්දමට සම්පින්න මේ ගලා බහිනවද කියලා එක. මේ ගේ ඇතුළේ තියෙන දේවල් අන්තපූරෝ උදරපූරෝ යකපේලස්ස වත්තිනෝ හදයස්ස පප්පාසස්ස වක්කස්ස පිහකස්සච. මේකේ පිරලා තියෙනවා අන්තපූරෝ කියන්නේ අතුණු බහන් බඩවැල්, උදරපූරෝ කියලා කියන්නේ ඔය උදරියන් කියලා කියන්නේ නොපැසු ආහාර. අන්තපූරෝ උදරපූරෝ යකපේලස්ස වත්තිනෝ අක්මාව වස්තිය මුත්‍රාශය හදයස්ස හෘදේ වස්තුව පප්පාසස්ස පෙනහළු වක්කස්ස වකුගඩුව පිහකස්ස ඇල දිව එහෙම නැත්නම් බඩ දිව ඔන්න ඔයයි මේ ශරීරය ඇතුලේ තියෙන්නේ ඔයයි. ඊළඟට කියවනවා දැන් ඒ කියාපු ටික අර පඨවි ධාතුව නියෝජනය කරන ඝන කොටස් ටිකයි. අන්තපූරෝ උදරපූරෝ යකපේලස්ස වත්තිනෝ හදයස්ස පප්පාසස්ස වක්කස්ස පිහකස්සච. ඊළඟට කියනවා දියාරු කොටස් සිංහානිකාය කේලස්ස ලෝහිතස්ස මේදස්සච පිත්තස්සච වසායච. ඒ කියන්නේ මේ සිංහානික කේලස්ස සේදස්සච මේදස්සච ලෝහිතස්ස ලසිකාය පිත්තස්සච වසායච. සිංහානිකා කියන්නේ සොටු කේල කේලස්ස සිංහානිකාය කේලස්ස සේදස්සච මේදස්සච දහඩිය මේද ලෝහිතස්ස ලසිකාය ලේ සඳමිදුළු පිත් පිත වසා කියන බුරුණු තෙල් පිත්තස්සච වසායච. ඊළඟට කියනවා මේ ශරීරයෙන් ගලන දේවල් අතස්ස නවහි සෝතේහි අසුචි සවති සබ්බදා. නව දොරකින් වැగిරෙනවා තස්ස නවහි සෝතේහි අසුචි අපවිත්‍ර දේ. අක්ඛිම්මා අක්ඛි ගෝතකෝ ඇස්වලින් කව කඳුළු ගලනවා. අක්ඛිම්මා අක්ඛි ගෝතකෝ කන්නම්මා කන්න ගෝතකෝ කණෙන් කන් කලාඳුරු කන්න ගෝතකෝ සිංහානිකාචනාසාතෝ නැහැයෙන් හොටු දියර මුඛේන වමතේ කදා කටින් ඇතැම් අවස්ථාවල වමනේනවා. පිත්තං සෙම්හංච වමති පිත් සෙම්ද ඒ වමනයත් එක්ක එනවා. පිත්තං සෙම්හංච වමති කායම්මා සේද ජල්ලිකා ශරීරයෙන් ඩහදිය වැගිරෙනවා. ඊළඟට මේ ශරීරය තව පැත්තක් දිහා බලනවා. තස්ස සුසිරං සීසං මත්තලුංගස්ස පූරිතං සුභතෝ නං මඤ්ඤති බාලෝ අවිජ්ජාය පුරක්ඛතෝ. මේ ලොකුවට ගන්න හිස දිහා ඊළඟට මේ බලන්නේ. අතස සුසිරං සීසං හිසේ සිදුර මත්තලුංගස්ස පූරිතං හිස් මොළ වලින් වැහිලා තිබෙනවා. සුභතෝ නං මඤ්ඤති බාලෝ බාලයා මෝඩයා ඒ සුභ හැටියට දකිනවා. අවිජ්ජාය පුරක්ඛතෝ මේ මෝඩයා අවිද්‍යාවේ නිසා පෙළඹිලා අවිද්‍යාවෙන් පෙරටු වෙලා ඒක සුභ හැටියට සලකනවා. ඊළඟට මේ ශරීරයට මේ කිව්වේ සවිඥානික කය ගැනයි, විඥානය තියෙන කය ගැනයි. ඊළඟට ඔන්න අවිඥානික කය. මේකට මිය ගියාම මරුණට පස්සේ වෙන දේ යදාචසෝ මතෝ සේති උද්ධමාතෝ විනීලකෝ අබවිද්ධෝ සුසානස්මින් අනපෙක්ඛා හොන්ති ඥාතියෝ. යම් අවස්ථාවක ඔහු මැරිලා තොහොනෙහි වැතිරිලා ඉන්නවද යදාචසෝ මතෝ සේති උද්ධමාතෝ ඉදිමිලා නිල්වෙලා විනීලකෝ අපවිද්ධෝ සුසානස්මින් සෝනෙට වීසි කළ දාලා ඉන්නවනම් අනපෙක්ඛා හොන්ති ඥාතයෝ නෑයන්ට ඒ ශරීරයේ ඒ තමන්ගේ නෑයා මේ මිය කියන නෑයා පිළිබඳ අපේක්ෂාවක් නෑ. නෑයෝ යනවා, නෑයෝ පිටත් වෙලා යනවා. කඳුළු පිහ දැම්ම ලේන්සුවෙන් මනාහෙත් වහගෙන යනවා ඇති. ඔන්න ඊළඟට තියෙන්නේ මේ දැන් ඉතින් මේ පුද්ගලයා දැන් සෝනිය තනිම ඉන්නවා ඉදිමිලා නිල් වෙලා. ඔන්න එතකොට අවසාන අවමංගල භෝජනයට එන අනාරාධිත අමුත්තං ඊළඟට කියවෙන්නේ කාදන්තිනං සුවානාච සිගාලාච වකාකිමි කාකා ගිජ්ජාර කාදන්ති යේ චඤ්ඤේ සම්ති පාණිනෝ. මේ පුද්ගලයාව කාලා දාමනවා. කාදන්තිනං සුවානාච බල්ලෝද සිගාලාච සිවල්ලුද වකාකිමි වෘකයෝද කෘමීන්ද කාකා ගිජ්ජාර කාදන්ති කපුටෝද ගිජුලිහිනියෝද. මේ පුද්ගලයාව කාලා දානවා සිගාලාච වකාකිමි කාකා ගිජ්ජාය කාදන්ති එපමණක් නෙවෙයි ඒ චඤ්ඤේ සම්ති පාණිනෝ තවත් ප්‍රාණීන් ඉන්නව නම් ඊයත් පහත් වෙලා මේ ශරීරය කනෝ. ඊළඟට ඔන්න ආමුසෝණී මේ දර්ශනය ඥානවන්ත භික්ෂුව අතීතයේ මේ අහලා තියෙන මේ පින්නතුන් සෑතම් භික්ෂුන් වහන්සේලා දැන් නම් ආමුසෝණක්කුත් නැහැ, ආමුසෝම තිබුණත් යන්න කෙනෙක් නැහැ. අතීතයේ නිවන් බලාපොරොත්තු වෙන සංඝයා වහන්සේලා ඒ ආමුසෝණට ගිහිලා රාත්‍රී කාලේ දවල් නෙවෙයි රාත්‍රී කාලේ භාවනා කර බවත් සඳහන් වෙනවා. ඔන්න එතකොට ඊළඟට කියවෙන්නේ භික්ෂුන් වහන්සේ නිවන් බලාපොරොත්තු වෙන භික්ෂුන් වහන්සේ කරන හිතෙන් කරන මේ භාවනාව මේකට භාවනාවට නැගීමයි. සුත්වාන බුද්ධ වචනං භික්ඛු පඤ්ඤාන වායිද සෝඛෝනං පරිජානාති යථා භූතං හි පස්සති. බුද්ධ වචනේ ආසා තිබෙන ඒ ප්‍රඥාවන්ත භික්ෂුව මේක යථා තත්ත්වයේ සෝකෝනම් පරිඥානාති යථා භූතං පස්සති යථා භූත වශයෙන් දකිනවා. දකින්නේ කොහොමද? යථා ඉදං තථා ඒතං යථා ඒතං තථා ඉදං අජ්ජත්තං ච බහිද්ධා ච කායේ ඡන්දං විරාජේ. මේ කය යම්සේද ඒ කයත් එසේමය, ඒ කය යම්සේද මේ කයත් එසේමය. යථා ඉදං තථා ඒතං යථා ඒතං තථා ඉදං. එහෙම හිතන්නේ මොකටද? අජ්ජත්තං ච බහිද්ධා ච කායේ ඡන්දං විරාජේ. මේ ඇතුළත කයත් පිටත කයත් කියන දෙකම පිළිබඳවම ඇති ඡන්දේ ඡන්ද රාගේ ඇල්ම නැති කරන්න. දැන් මෙතෙන්දි මේ ඇතුළත කය පිටත කය කියලා යොදලා තියෙන්නේ මොකද කියන එකත් හිතන්න වටිනවා. දැන් අපි කතා කරන්නේ එහෙම නෙමෙයි මගේ කය අනුන්ගේ කය කියලානේ. මොකක් නමුත් හේතුවක් නිසා බුදුරජාණන් වහන්සේ මේ මෙතෙන්දී තමන් අනුන් කතා වෙනුවට ඇතුළත කය පිටත කය කියලා යොදලා තියෙනවා. ඒකේ වටිනාකම දැන් සිතා ගන්න පුළුවන් මේ පින්නතුන්ට. දැන් මේ පින්නතුන්ගේ ශරීර තුල තියෙන පුළුවන් තව කෙනෙකුගෙන් ගත්ත වකුගඩුව, තව කෙනෙකුගෙන් ගත්ත ලේ. ඉතින් ඒ වෙලාවේ අර ඇතුළත කය කියන එක එතනට ගැලපෙන්නේ. පිටත කය ඇතුළත කය මිසක් තමන්ගේ අනුන්ගේ කියලා පාවිච්චි කරන්නවත් බෑ. එතකොට මේ දෙකම එකයි. අර දැන් මෙතන කියන්නේ මල මලගිය ශාරීරිය දිහා දැන් ඒ සතිපට්ඨාන සූත්‍රයේ දක්වන්නේ ඒක දැක්කව හෝ නැක්කව හෝ සේයථාපි පස්සේ යම්සේ දකින්නේද ඉතින් සලක ගන්නත් පුළුවන් නදුටු කෙනෙකුට අංශෝහණක් නැතත් දැන් මේ කාලේ ඡායා රූප තියෙනවා. ඒ වගේම අය ඇතම් කලාතුරකින් අවස්ථාවල් වල ඉදිමිච්ච නිල් වෙච්ච ශරීර දකින්න ලැබෙනවා. අන්න ඒ බඳු දෙයක් දැකලා හිතේ සටහන් කරගත්තා නම් ඒක හිතට නගාගෙන මෙන්න මේ භාවනාවිය දෙන්නේ කියන එකයි මේ ශාරීරිය තුලත ශාරීරියත් පිටස තමාගේ සිරුරත් අනුගේ සිරුරත් භාවනාව සම්පූර්ණ වෙන්නේ දෙපක්ෂයම අවශ්‍ය වෙනවා. අජ්ජත්ත බහිද්ධා. එතකොට අජ්ජත්තංච බහිද්ධාච කාය ඡන්දං විරාජේ. එතකොට ඡන්ද රාග විරත්තෝසු භික්ඛු පඤ්ඤාන වායිත අජ්ජගාමතං සම්ති නිබ්බාන පදමච්චුතං. එතකොට අන්නේ ඡන්ද රාගය ඉවත් කළ ඒ ප්‍රඥාවන්ත භික්ෂුව අන්න ඒ ප්‍රතිඵලය ලබනවා. යකේ අජ්ජගාමතං සම්ති අමෘත මහා නිර්වාණයේ ශාන්ත නිර්වාණයට පැමිණෙනවා. අජ්ජගාමතං සම්ති නිබ්බාන පදමච්චුතං. අන්නේ මේ භාවනාවේ ඵල ගැන්වෙන අවස්ථාව දක්වනවා. ඊළඟට තවත් දෙයක් මේ ගාථා පිළේ කියනවා. දීපාදකෝ යං අසුචි දුග්ගන්ධෝ පරිහිරති නානා කුණප පරිපූරෝ විස්සවන්තෝ තතෝ තතෝ. මේ පාදයක් ඇති මේ අසුචි ගොඩ දීපාදකෝ යං අසුචි දුග්ගන්ධෝ පරිහිරති. මේ දුගඳ හමන එක හොඳට සම් පවුඩර් දාලා පරිහරණය කරන මේ ශරීරය දුග්ගන්ධෝ පරිහිරති නානා කුණප පරිපූරෝ නොයකුත් කුණප වලින් පිරিলা විස්සවන්තෝ තතෝ තතෝ. එතනින් මෙතනින් මේ කුණප වගුරුවමින් මේ ශරීරය විස්සවන්තෝ තතෝ තතෝ. ඒතාදිසේන කායේන යෝමඤ්ඤේ උන්නමේතවේ පරංවා අවජානීයේ කිමඤ්ඤත්‍ර අදස්සනා. ගාථා පිළිවෙර වෙන්නේ එකෙන්. ඒතාදිසේන කායේන මෙබඳු වූ මේ කයකින් යෝමඤ්ඤේ උන්නමේතවේ යම් කෙනෙක් තමා හුවා දක්වන්නත් අනුන් හෙළා දකින්නත් උත්සාහ කරනවා නම් ශෛර ශක්තියෙන් හෝවේවා රූපමදයෙන් හෝවේවා යෝමඤ්ඤේ උන්නමේතවේ පරංවා අවජානීය යමෙක් තමා හුවා දැක්වීමට හෝ අනිකා හෙළා දැක්වීමට හෝ බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ මේ අසුචි පිරිච්ච කයෙන් පරංවා අවජානීය කිමඤ්ඤත්‍ර අදස්සන යථා තත්ත්වය නොදැකීම ඇර වෙන මොකක්ද? එතකොට මෙන්න මේ ගාථා පිළ අපි මේ සඳහන් කළ ආකාරයට අතීතී යෝගාවචර පින්වතුන්ට සජ්ජායනා කිරීමෙන් මාර්ගඵලවලට පවා යන්න පුළුවන් විදිය වටිනා ගාථා පිළ. ඉතින් දැන් කාලේ බොහෝ දෙනාට මේ පාලි භාෂාව ගැන අරුචියක්, ගාථා උච්චාරණය කිරීමේ අපහසුවක්. ඒ කාරණා නිසා අපි අපට එච්චර කවිත්වයක් නැතත් අපි උත්සාහ කළා මේ ගාථා පෙළේ අර්ථය පොඩි පැදි පෙළකින් මේ පින්නතුන්ට දෙන්න. මීට කලිනුත් අවස්ථාවක අපි මේ පත්‍රිකා දුන්න, අද විශේෂයෙන් දුන්න හැමෝටම. ඉතින් මේ ඒ කවි පෙළ, ඒ පැදි පෙළ අසම්පූර්ණ වෙන්න පුළුවන්, සමහර කොටස් කියවෙන්නේ නැහැ. මේ පැදි පෙළක් හැටියට ඉදිරිපත් කිරීම අර කෙනෙකුට නැවත නැවත සජ්ජායනා කරන්න පහසු වීම නිසා ඒක කරේ. ඉතින් ඒත් වශයෙන් වඩාත් හොඳයි අපි මේ දුන්න අර්ථ විවරණය අනුව. අමාරුවෙන් නමුත් ඒ පැරණි ගාථා පෙළ කටපාඩම් කරගෙන ඒක සජ්ජායනා කරන්න පුළුවන් නම් බුද්ධ වචනේ හැටියට සලකලා ඒ තරමට හොඳයි. නමුත් මොකක්වත් නොකර ඉන්නවට වැඩිය හොඳ නිසා ඔන්න ඒ පැදි පෙළත් අපි දුන්නා. ඒ පැදි පෙළත් දැන් මේ පින්නතුන්ට නම් ඒ පත්‍රිකාව ලැබුණා. නමුත් මේ ධර්ම මේ දේශනාව අනාගතයේ කණින් අහන පින්නතුන්ට මේ අපේ දුප්පත් පැදි පෙළත්, අපේ දුප්පත් කය කැහැටි පැදි පෙළත් ඇසීමට සැලැස්වීම වශයෙන් අපි ඒකත් දේශනාවට එකතු කරන්න කල්පනා කළා. ඇවිදිනේ සිටිනේ හිඳිනේ හෝ වැතිරුනේ ඇකුළුම් දිගැරුම් මනේ කයක සෙලවුම් පමණි ඇටනහරින් බැඳුන සම්මසින් පිරියම්බුන කය සිවියෙන් වැසුන ඇති හැටි ලෙස කිසඟවන අතුණු අකු ගඩු මලමු අක්මා හද පෙනහලු ලේපිත් කෙලසෙම් සොටු ඩහදිය මේ දෙවුරුණු නව දොරින් හැමදා අසුචි වැගිරේ දුගඳා කඳුළු කන් මලදා කබසෙම් සොටු දෙනිබඳා විටක එයි වමනේ පිත්සෙම් දගෙන මුවිනි කයින් ඩහදියනේ කුණු දැලි මුසුව ගලනි ඉස්න කබලෙහි පිරුණ මොලලොඳ සුබැයි හඟවන මානය කියටවන බාලයා අවිදුවෙහි විඳුවන මියදී දිමිනිල් වී අමු සොහොනක දැන් හොවි මලකුණක් මෙන් වී නෑසියන් සැමටම එපා වී බලු කැනහිලු කපුටු ඉජුලි හිනි වැනි දුටු දුටු සතුනට ආහාර ඉටු ඉතිරි වෙන තුරු මොහුගේ ඇට කටු බුදු බණ ඇසු මහන ඇත වඩා විදසුන් නැන තතු ඇති පරිදි දැන දකි කය වෙත සිත යොමාගෙන මේ කය වෙද යම්සේ එකයට දෙවෙයි එලෙසේ එකය වෙද යම්සේ මේ කයට දෙවනු නියති එමසේ තම කයට ද බැහැර කයට ද ඇලුම දුරහැර මහාන එම පැනසර ළඟා වෙයි වෙත නිවන් අමදොර ඇතිමුත් දෙපා දේ කුණපමයගෙන යන දේ වැගිරෙත හැම සඳේ හමයි දස දෙස එයින් දුගඳේ කුණු කය දරමිනි නමුදු ඇති කරමානි අනුන් අවමානේ හෙලන අය තුල නුවණ නැනේ. ඉතින් මෙන්න මේ සජ්ජායනාව කියන එකෙන් මාර්ගඵලාදිය ලබනවා කියන එක සමහර විට කෙනෙක් සැක කරන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ තරා දේශනාවක් පවත්වලා තියෙන සංඝයා වහන්සේලාට විමුක්තායතන කියලා, විමුක්තායතන පහ. විමුක්තායතන කියලා කියන්නේ පින්වතුනි විමුක්තිය ලබා දෙන ස්ථාන පහ. විමුක්ති ආයතන. ඒක බුදුරජාණන් වහන්සේ මෙහෙමයි ප්‍රකාශ කරන්නේ සංඝයා වහන්සේලාට, මහණෙනි විමුක්ති ආයතන පහක් තිබෙනවා. යම් කෙනෙක් යම් භික්ෂුවක් වීර්යවන්තව අප්‍රමාදීව ඒ ස්ථාන පහේ වැඩ කරනවා නම් ඒ භික්ෂුවට පුළුවන් විමුක්ත නොවූ සිත විමුක්ත කරගන්න පුළුවන්. ඒ කියන්නේ නොමිදුණු සිත මුදා ගන්න කෙලෙස් වලින් පුළුවන්. ඊළඟට ක්ෂය නොකළ ආශ්‍රව ක්ෂය කරන්න පුළුවන්. නොලැබූ මාර්ගඵල ලබා ගන්න පුළුවන්. මේ ආනිසංසයි මේ කියන්නේ. මේ විමුක්ති ආයතන වල හරියාකාර අප්‍රමාදීව වීර්යවන්තව වැඩ කිරීම. මොනවද විමුක්ති ආයතන හැටියට හඳුන්වන්නේ? විමුක්තිය ලබාගත හැකි ස්ථාන හැටියට. ඔන්න යම්කිසි ශාස්ත්‍රුන් වහන්සේ හෝ යම්කිසි ගරු කටයුතු සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ධර්මයක් දේශනා කරනවා. ඒ ධර්මය දේශනා කරන අවස්ථාවේ යම් කෙනෙක් ඒකට ඇහුම්කන් දෙන්නේ කොහොමද? එතන සඳහන් වෙනවා අත්ථපටි සංවේදීච ධම්මපටි සංවේදීච. ඒ දේශනා කරන ධර්මයේ අර්ථයත් ධර්මයක් දෙකම විඳිමින් වින්දනය කරමින් ඒකට කන් දෙනවා. එහෙම කන් දෙන අවස්ථාවේ ඇතැම් විට පාම ප්‍රමෝදයක් ඇති වෙනවා. නිකම්ම ප්‍රමෝදයක් නෙවෙයි, ඒක බොහෝ විට දක්වන්නේ ධම්මෝපසංගිත ධර්මය හා සම්බන්ධ ප්‍රමෝදයක් ඇති වෙනවා. ඒ ප්‍රමෝදය සියුම් කරගෙන ප්‍රීතිය බවට හරවලා ඒ ප්‍රීතිය තුළින් කයත් හිතත් සංසුන් කරගෙන සමාධියක් ඇති කරගෙන අන්නර කියාපු අර ලෝකෝත්තර තත්ත්ව ලබා ගන්නවා. ඒ සිත සමාධියට ලං වෙන ඒ ධර්මතාවයි එතන දක්වන්නේ. පාමුජ්ජං ජායති පමුදිතස්ස පීති ජායති පීති මනස්ස කායෝ පස්සම්පති. ප්‍රීති සිත නිසා කය සංසුන් වෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති, කය සංසුන් වුණාම සැපයක් දැනෙනවා. එයින් සිත සමාධිමත් වෙනවා. ඔන්න ඔය විදිහටයි. එතකොට ධර්මය ශ්‍රවණය කිරීම. ඊළඟට කෙනෙකුට පුදුම වෙන්න පුළුවන් ධර්මය දේශනා කරන විටත් අර කියාපු ප්‍රතිඵල විමුක්තන වූ සිත විමුක්ත කර ගැනීම, ක්ෂය නොකළ ආශ්‍රව ක්ෂය කිරීම, නොලැබූ මාර්ගඵල ලබා ගැනීම කරන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වගේම සූත්‍ර දේශනාවල සඳහන් විට සඳහන් වෙනවා. දැන් අවස්ථාවල යම්කිසි ධර්ම කාරණයක් අනුව ධර්ම දේශනා කළ භික්ෂුන් වහන්සේ නමක් ඒ දේශනා කළ ඉවරනකොට රහත් වෙලා, අහං හිටියා ඇත රහත් වෙලා, අන්න වගේ පුදුම දෙයක්. ඒකත් අර ඉබේ කරන දෙයක් නෙවෙයි, ඒත් අර විදිහටමයි. ඒ දේශනා කරන අතරේ එයි අර්ථයත් ධර්මයත් වින්දනය කරමින් දේශනා කරනවා නම් ඒ දේශකයාටත් අන්න අර කියාපු මාර්ගඵලාදී ලබා ගන්න පුළුවන්. ඒ දෙවෙනි විමුක්ති ස්ථාන. ඔන්න තුන්වෙනුව තියෙනවා යම්කිසි භික්ෂුවක් තමා දැනුගත් ධර්මයක් සජ්ජායනා කරනවා. නැමැති නැවත සජ්ජායනා කරනකොට ඒත් අර වගේම ඒ අර්ථයත් ධර්මයක් වින්දනය කරමින් අවබෝධයෙන් යුක්තව නැවත නැවත සජ්ජායනා කරනකොට සිත සමාධිමත් වෙනවා. සමාධිමත් වෙලා ඒ කියාපු ප්‍රතිඵල ලබනවා. හතරවෙනි අවස්ථාව තමා දැනුගත් ධර්මයක් මෙනෙහි කරනවා. නොපැහැදිලි කර ගැනීමට නිෂ්කලංකව මෙනෙහි කරනවා. මෙනෙහි කරන අවස්ථාවේ තර විදියෙම සිත මාර්ගඵලාදියට පැමිණෙනවා. අවසාන වශයෙන් දැක්වෙන්නේ සාමාන්‍යයෙන් අපි භාවනා ගැන කියනකොට පෙන්눔 කරන අවස්ථාව යම්කිසි සමාධි නිමිත්තක් තමන් වඩාපු සමාධි නිමිත්තක් පුරුදු කරන අවස්ථාවේදී මාර්ගඵල ලැබෙන අවසානයේදී කියන්නේ සාමාන්‍ය කවුරුත් දන්න අවස්ථාව. ඉතින් මෙන්න මේ ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් දැන් මේ ගාථා පෙළ සජ්ජායනා කිරීමෙන් පවා කෙනෙකුට අර කියාපු ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා. දැන් කාලේ සජ්ජායනාව කියන එක අතීතයේ ඒ යදුව අර්ථයෙන්ම නෙවෙයි පාවිච්චි වෙන්නේ. අපිට එහෙම කියන්න සිද්ධ වෙන්නේ අතීතේ නම් සජ්ජායනාව කියන එක පිරිසක් විසින් කළ යුතු දෙයක් හැටියටම නෙවෙයි ඇතැම් විට කැලේ හුදකලා සිටින භික්ෂුන් වහන්සේ කෙනෙකුට පවා තමගේ හිත අවදිමත් කර ගැනීමට තමා දැනගත්තු ධර්ම කොටසක් සජ්ජායනා කරන්න පුළුවන්. එහෙම සජ්ජායනා කරන අවස්ථාවේදී අර කිලි දේවල් සිද්ධ වෙනවා. නමුත් දැන් කාලේ නම් සජ්ජායනාව කියන්නේ බොහෝ දෙනා පාවිච්චි කරන්නේ පිරිසක් එකතු වෙලා හොඳට ඇදලා පැදලා යම් කිසි පිරිත් සූත්‍ර ආදියක් හරි ගාථා ටිකක් හරි කීමයි. පිටට ඇහෙන හැටියට ඇතුළට ඇහෙන්නේ නැතත් අර විදියට අර අත්ථපටි සංවේදී ධම්මපටි සංවේදී කතාවක් නැහැ බොහෝ විට ඔය සජ්ජායනාවල. අර්ථයත් ධර්මයක් ගැන කතාවක් නැහැ. හොඳට සද්ද යනවා. ඒ මදිවට දැන් යන සංගීත රැල්ල නිසා පසුබිම් සංගීතයකුත් එනවා සජ්ජායනාවට පිටිපස්සේ. එතකොට මොකද්ද වෙන්නේ? මිදීම වෙනුවට බැඳීම. අර කියාපු ප්‍රමෝදය දැන් අර කිව්වේ ධම්මෝපසංහිතම් පාමුජ්ජං. ඒක මතක තියාගන්න ඕන. ඒ ධර්මානුකූල ප්‍රමෝදයක් ඇති වෙන එකයි ඒක තුලිනුයි සමාධියක් තියෙන්නේ. මේක ධම්මෝපසංහිත නෙවෙයි අර සංගීතය. අර සංගීතය පසුබිම් කරගත්තොත් මොකද්ද වෙන්නේ? කාමෝපසංහිත ප්‍රමෝදයක් ඉන්නේ. ඒක යන්නේ සංසාරෙට. අන්න ඒක බොහෝ දෙනා වටහා නොගැනීම නිසා සජ්ජායනාව පරිහානියටපත් වෙලා තියෙනවා. ඉතින් මේ සජ්ජායනාවේ අපිත් කල්පනා කරන්න ඕන අර මාර්ගඵල ලබන්නම් අර වගේ අර තූර්ය නාද මැද්දේ කරන පිරිස් එකතු වෙලා කරන සජ්ජායනාවක් නෙවෙයි. හිත යොදාගෙන මේ ධර්මයට ඒකේ අර්ථයත් ධර්මයත් වින්දනය කරමින් සංසුන්ව ඒ කියන්නේ ඒ සජ්ජායනාව තුළින් කෙනෙකුට අවස්ථාව සැලසෙනවා බාහිර ශබ්දවලට යන හිත තමන්ගේ කටින් පිට වෙන වචනවලට යොදන්න. ඒක තුළ යම් සමාධියක් ඇති කරගන්න ඉබේම සැලසෙනවා. ඒක ආනිසංස එතනයි තියෙන්නේ. ඒකට ඒක ඒ බුද්ධ වචනයක් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහන් ඉන්නා වගේ. ඒකයි අපි අර කිව්වේ ගාථා අර බුද්ධ වචනේ හැටියට මේ පිළිගත්තු ගාථා සජ්ජායනා කිරීම වඩා හොඳයි කියලා. මේ අපි හදාපු මේ දුප්පත් කවි ටික වුණත් කමක් නැහැ. ඉතින් නැතිවමට. ඉතින් හැබැයි ඔන්න ඊළඟට කියන්න එකක් වෙනවා. දැන් අපි කිව්වා මේ දේශනාව විශේෂයෙන්ම පර්‍යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියන ත්‍රිවිධ ශාසනයටම අදාළව පවත්වන බව. දැන් මේ සජ්ජායනා කියන කාරණය තුලින් අපි මේකට අයිති පර්‍යාප්තිය කියන එකත්. පර්‍යාප්තිය කියලා කියන්නේ ඉගෙනීම. මේ ධර්මයේ ඉගෙනීම. ඉතින් මේ බුද්ධ වචනේ ඉගෙනීම පිළිබඳව කතා කරනකොට දැන් අර කියාපු අඩුපාඩුව තියෙනවා බොහෝ දෙනාට. අර ත්‍රිපිටක ධර්මයේ සඳහන් වෙලා තියෙන මේ භාෂා ඥාණය අඩුයි. නම් භාෂා ඥාණයක් නැතත් පුදුමාන්දමට ඒ සූත්‍ර දේශනා ආදී තිබෙන වචන වලට අර්ථකථන දෙන ක්‍රමයක් තිබෙනවා. පාලි ව්‍යාකරණයටවත් භාෂා රීති වලටත් එකඟ නොවන පාලි සිංහල කරගෙන අර්ථ විවරණ කිරීමකුත් දැන් යනවා මහා පරිමාණයේ. එතකොට මෙන්න මේකදී අපි කල්පනා කරන්න ඕන වටිනා සූත්‍ර දේශනාවක් තියෙන බුද්ධ වචනයක් මේ වගේ අවස්ථාවල් වලදී සිහිපත් කරගත යුතු. දීමේ භික්ඛවේ ධම්මා සද්ධම්මස්ස සම්මෝසාය අන්තර්ධානාය සංවත්තಂತಿ කතමේ ද්වේ දුන්නික්ඛිතංච පද ව්‍යංජනං අත්ථෝච දුන්නීතෝ. මහණෙනි මේ සද්ධර්මය සම්මෝස කියලා කියන්නේ අමතක වී යාම, එහෙම නැත්නම් මුලා වීම. අමතක වී යාමටත් අතුරුදහන් වීමටත් හේතු වෙන කාරණා දෙකක් තියෙනවා. මොනවද? දුන්නික්ඛිතංච පද ව්‍යංජනං පද සහ අකුරු වැරදියට තැබීම. ඊළඟට අත්ථෝච දුන්නීතෝ අර්ථය විකෘත කරලා ගෙන හැරපෑම. ඒක ඊළඟට තවත් බුදුරජාණන්සේකට එකතු කරනවා. දුන්නික්ඛිතස්සයි භික්ඛවේ පද ව්‍යංජනස්ස අත්ථෝපි දුන්නයෝහ. අකුරු වැරදි වුණොත් පද වැරදි වුණොත් අර්ථයත් වරදිනවමයි. ඉතින් මෙන්න මේ කාරණේදී අපි කල්පනා කරන්න ඕන ටිකකට හිතලා බලන්න මේ පින්නතුන් සිංහල භාෂාව කොහෙත්ම නොදන්න කෙනෙක් සිංහල භාෂාවට නිරුක්ති දෙන්න ගියොත් කොහොමද? හාස්‍ය ජනක තත්වයක්. එක පැත්තකින් හාස්‍ය ජනකයි මේ ධර්මය ගැන කියනවනම්, අනිත් පැත්තෙන් සංවේග ජනකයි. පර්‍යාප්ති ඒ විශාල දේශක ශ්‍රාවක පිරිස් පරියාපි ශාසනේ පරිහානියට අත දෙන බවයි කියන්නේ. ඉතින් මේක මහා පරිමාණයෙන් කෙරෙන දෙයක්. මේ පින්නතුන් සමහරු දන්නවත් ඇති. ඒ වයිදි කෙරෙන එකක් තියෙනවා. දැන් ඔය පාලි භාෂාවේ තිබෙනවා මහා ප්‍රාණ අල්ප ප්‍රාණ භේදයක්. අල්ප ප්‍රාණ වචනේ ඒක මහා ප්‍රාණ කළොත් අර්ථය විකෘත වෙනවා බොහෝ විට. අල්ප ප්‍රාණ වචනයක්කට මහා ප්‍රාණ දැම්මොත් ඒත් අර්ථය විකෘත වෙනවා. අපි නිදර්ශනයක් ගනිමු. සබ්බේ සංඛාරා අනිච්ච. සබ්බේ සංඛාරා අනිච්ච කියන එකේ සංඛාරා කියන වචනේ මහා ප්‍රාණ කයන්නක් තිබෙන්නේ. සංස්කාර කියනක මේ පින්නතුන් අහලා තියෙනවනේ. ඒ පංචස්කන්ධේ පටිච්චසමුප්පාදේ කියනකොට කියවෙන වචනයනේ, ගැඹුරු අර්ථයක් ඇති වචනයක්. නමුත් මේකට අල්ප කයන්නක් යෙදුවොත් මොකද වෙන්නේ? අල්ප අක්ෂරයක්. සංඛාරා කියන්නේ පින්නතුනි කුණු ගොඩවල්. එතකොට සබ්බේ සංඛාරා අනිච්චා කිව්වොත් සියලු කුණු ගොඩවල් අනිත්‍ය. එතනින් නවතින්නේ ඇතම් කෙනෙක් මේ අනිච්ච කියන වචනයත් අන්න අර කියාවු දැන් අර අතෙන්දී මහා ප්‍රාණය අල්ප ප්‍රාණ කළා. ඇතම් කෙනෙක් අල්ප ප්‍රාණයට මහා ප්‍රාණයක් දානවා. නැති මහා ප්‍රාණයක්. ඉතින් ඒ වගේ එතකොට ගත්තොත් සබ්බේ සංඛාරා අනිච්චා කියන එක අනිච්චා කියලා දානවා. අනිච්චා මහා ප්‍රාණ කරනවා. එතකොට එතනත් අර්ථ විකෘත වෙනවා. ඉතින් අර ඉච්ඡා කියන වචනේ බලාගෙන ආසාවේ කියලා ඔක අමුතු මොකද මේ නවතාවය තුල තුලින් බොහෝ දෙනා ඇදිලා යනවා. හරි වැරදි බලන්නේ නැහැ. ඉතින් අර අලුත් නිරුක්තියක් දෙනවා නම් යම් කෙනෙක් හරි හෝ වැරදි හෝ ඒකට ඇදිලා යන ස්වභාවයක් තිබෙනවා. ඉතින් ඒක දැන් ඔය අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කරන්න ගියොත් අර සමහර විට මේ පින්නතුන් අහලා ඇති අර අන්තිමට වෙන්නේ අවිත්‍යාගේ මහ ප්‍රාණ පාඩම් වගේ වෙනවා. ඉතින් අන්නේ වගේ මේ පාලි භාෂාව මේ පරියප්ති පැත්තෙන් බලනකොට සංවේගී ජනක අන්දමින් ධර්ම විකෘත වීගෙන යනවා. නමුත් බොහෝ දෙනා කල්පනා කරන්නේ අර පුස්කොළ පොතක් පැන් හිඳත් ඇතිව කටපාඩමින් දුකසේ ධර්මයේ දරාගෙන ආපු සංඝයා වහන්සේලා දිහා බලලා කියනවා අපෝයි ඒ කට්ටිය කොච්චර අපරාධි මේ මෙහෙස වුණා නේද, අපිට කොයිතරම් අපි වාසනාවන්තද පරියප්ති ශාසනය මේ තරම් බැබලෙනවා, මේ ග්‍රන්ථ ප්‍රදර්ශන ඊළඟට මේ නව තාක්ෂණය තුලින් පුදුමාකාරයේ මුද්‍රණ ශිල්පය එහෙම එකක්ම සම්නිවේදන මාධ්‍ය පරියාප්ති ශාසනයේ කවදාටත් නැතිෙදී බබලනවා කියලා බොහොම අය සතුටු වෙනවා. නමුත් ඔන්නෝකයි ඇතුලේ කතා. ඉතින් අන්න ඒක නිසා අපි කල්පනාකාරී වෙන්න ඕන. අර සත්‍යඥානාව කිව්ව එකට එක පැත්තකින් අන්න අර කියාපු ඒ තාලය ඒ සංගීත ය මේකට ආරෝපණය කිරීම, අනිත් පැත්තෙන් මෙන්න මේ ආර්ථ විකෘත වීම මේ වගේන සැලකිලිමත් වෙන්න ඕන. කොට පර්‍යාප්තිය දූෂණය වෙනව නම් විකෘත වෙනව නම් ප්‍රතිපත්‍යයක් ප්‍රතිවේදයක් ගැන 아무තු කතාන්තර නැහැ. එතකොට ඔන්න ඒ කාරණා ටික නුවණින් කල්පනා කරලා ඊතුව තිබෙනවා අද වගේ දවසක. එතකොට මේ පර්‍යාප්තිය ඊළඟට මේ ප්‍රතිපත්‍ති ප්‍රතිවේද ගැනයි අපි මෙත් වශයෙන් ඒකට ඉලක්ක කළයි මේ ගාථා පිළ තීරුවෙත්. ඒ වයිදිත් ඔය අසුභ භාවනා ආදිය ගැන බොහොම අරුචියක් බොහෝ දෙනා තුල තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තරම් වර්ණනා කරපු මේ අසුභ භාවනා අතීතයේ ඉහිපින්නතුන් පවා සතර කමඨහන් හැටියට බුද්ධානුසති මෙත්තාච අසුභං මරණස්සති ආදී වශයෙන් අසුභාවනාවේ ඉහිපින්නතුන් පවා අසුභාවනාව කළ බව සඳහන් වෙනවා. මොකද මේ නිවන් ලබන්න බෑ ශරීරය ගැන මේ පංචස්කන්ධය ගැන කල නොකිරි. ඉතින් කල කිරීම කියන වචනයට බොහෝ දෙනා අකමැති. ඒකට පාලි වචනේ නිබ්බිදා. මේ නිබ්බිදා කියන එක පාලි භාෂාවේ වටිනාම වචනයක්. නිර්වේදය කියලා කියන්නේ නිවන් දොරටුව. නිර්වේදයේ තුලින් නිබ්බිතා දැන් යථාභූත ඥාන දර්ශනය කියලා කියන ඇත්ත ඇති හැටි දැකීම හරි තිබෙන හැටි දැකීම උපකාර වෙනවා නිර්වේදයට කලකිරීමට. මේ ශරීරය පිළිබඳව පංචස්කන්ධය පිළිබඳව කලකිරීම. ඒ කලකිරීමෙන් තමයි විරාගය කියලා කියන නොයල්ම ඇති වෙන්නේ. නොයල්මෙන් විමුක්තිය නිවන. එතකොට ඒ සඳහා මේ අසුභ භාවනාදී මේ වයානි සංසබුදුරජාණන්සේ කොතකුත් ප්‍රකාශ කළ තිබෙනවා. ඉතින් මේ වගේන අපිට හිතන්න තියෙන්නේ මේ අසුභ භාවනාව නීරස හැටියට පෙන්වනත් දැන් කවුරුවත් මේ වෙනුවට හොඳ සංගීතයක් එහෙම පැද්දුවා නම් මේ පින්නතුන් මීට වැඩිය සතුටින් අහනවා ඇති. මේක මේ ශාරීරික කතාවට වැඩි දෙනාක් අහන්න කැමති නැහැ. නමුත් දැන් මේ පින්නතුන් තේමයි වටිනාකම කියන්න උපමාවක් ගත්තොත් නෙල්ලිගෙඩියක පාට හපලා වීසි ගන්න පුද්ගලයෙක් ඉන්නවා. නමුත් නෙල්ලිගෙඩිය හොඳ හැටි හපලා වතුර ටිකක් එහෙම බොල බලන අමුතුම රසයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ධර්මයේ නිබ්බිදාව කියන මේ සසර කාල කිරීම. ඒක හරි ආකාර ගියොත් ඊළඟට නිවන් රසය ඇතන අමෘත රසය. ඒක කියර අමා මහ නිවන් කියලා කියන්නේ අමුතුණයක් නෙවෙයි. මේ අමෘත රසය තිබෙනවා මෙන්න මේ කියන සසර කාල ගිනීමට තුඩු දෙන මේ දේශනා තුල. ඒක අපි වටහා ගන්න ඕන. එතකොට අන්නේ ඒ වගේ දේශනාවකටයි මේ පින්නතුන් කන් දුන්නේ. එතකොට මේ කායගත සතිය කියන එක බුදුරජාණන් වහන්සේ බොහොම වර්ණනා කළා තිබෙනවා. කායගත සතිය කියන එක දැන් කාලේ බොහෝ විට තෝරන්නේ, ඒක සම්පූර්ණයෙන්ම වැරදි කියනව නෙවෙයි. කායගත සති කියන එක දැන් සීමා කළා තියෙනවා මානසික කාලීනව මෙන්න මේ පිළිකුල් භාවනාවට. එහෙම නැත්නම් මේ ශරීරයේ තියෙන කුණප කොටස්. ඒන් කීපයක් තමයි මේ සූත්‍රයේ කියුනේ. මේ කවුරුත් දන්නවා 33 කුණප කොටස්. 33 කුණප වලින් සූත්‍ර ආදී සඳහන් වෙන 31යි. නමුත් මේ විජේ සූත්‍රයේ කියනම් හිස් මොළය ගැන මත්තලුන්ගේ ඒකත් එකතු කරාම 32ක් වෙනවා. ඉතින් මේ ටිකට මේ පටික්කුල මානසිකාර්ය කියලා හඳුන්වන පිළිකුල් භාවනා පමණයි දැන් කාලේ කායගත සතිය නමින් හඳුන්වන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කායගත සති සූත්‍රයේදී මේ කයේ අනිකුත් කය පිළිබඳ අනිකුත් භාවනාත් මතු කරලා දුන්නා. ඒකට හේතුව අපි කෙටියෙන් කිව්වොත් බුදුරජාණන් වහන්සේ දක්වනවා භාවනා හයක්ම කායගත සතිය යටතේ. මොනවද? ආනාපාන සතිය, දැන් අර අපි සඳහන් කළ හතර ඉරියාපත පබ්බ කියලා කියන ඉරියව් භාවනාව, කුඩා ඉරියව් කියලා කියන සම්පඤ්ඤඤ භාවනාව, එතනම තුනක් තියෙනවනේ. ඊළඟට දැන් ඔය කිව්ව පිළිකුල් භාවනාව, ඊළඟට ධාතු මනසිකාරය, අවසාන වශයෙන් සීවතික මේ සෝනේ පිළිබඳ. එතකොට ওই කොටස් හයම බුදුරජාන් වහන්සේ කායගත සතියට ඇතුල් කරලා තියෙනවා. ඒකත් අපි නුවණින් කල්පනා කරලා බැලුවොත් මේ ආනාපාන සතියේ ඒකෙන් අපි දැනුවත් වෙන්නේ මේ අපි මේ ඇතැම් අය ආත්මය හැටියට ගත්තු මේ ආස්වාස ප්‍රස්වාසය හින්දුන් එහෙම ප්‍රාණ කියලා ආත්මය හැටියට සැලකන්නේ. එතකොට යෝගාවචර පින්වතා සංසුන්ව හිඳගත්තු ඉරියව්වේදී හිත යොදනවා අනිකුත් ඔක්කොම වැඩ අතහැරලා. නමුත් ශාරීරිය තුල මොකද්ද ක්‍රියාකාරීත්වයක් යනවා? ආස්වාසයක් එනවා ප්‍රස්වාසයක්. ආස්වාසය ඉවර වෙන්නේ ප්‍රස්වාසයෙන්, ප්‍රස්වාසය ඉවර වෙන්නේ ආස්වාසයෙන්. ඉතින් ඒක තුලින් ගන්න දැනුවත් වෙනවා අර ආත්ම සංඥා ඉවත් වෙලා මෙතන මේ කයේ කයට අයිතිය. ඒක තමයි ආස්වාස ප්‍රස්වාසයේ කාය සංස්කාර කියලා කියන්නේ. දැන් අපි කාය සංස්කාර කියලා කියන්නේ දිවීම පැනීම ආදී, එහෙම නැත්නම් මැරීම තවත් නික දන් දීම ආදීදී අපි කය පාවිච්චි කරන දේවල් වලට කාය සංස්කාර කියලා කියනවා. කුසල් හෝ අකුසල් වලට යන. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ සියුම් මන්දමින් දක්වලා තියෙනවා ආස්වාස ප්‍රස්වාසයත් කාය සංස්කාරය. අර තැන්පත් ඉඳගත්තු අවස්ථාවේ හිත යොදනකොට පේනවා කය මූලික ක්‍රියාකාරීත්වය, කය ජීවත් කරන මූලික ක්‍රියාකාරීත්වය, උපතින් ඉඳලා මරණය දක්වා අපිත් එක්ක යන මූලික ක්‍රියාකාරීත්වය ආශ්වාස ප්‍රශ්වාසයයි. එතෙන්ති කියන්නේ මගේ දෙයක් නෙවෙයි, ගනුදෙනුවක්. පිටතින් එන වායු මේ වායු ගෝලයත් එක්ක කරන ගනුදෙනුවක්. එතකොට මමත්වය එතනම නෑනේ. පිටතින් එන වායුව මේ ආශ්වාස කරන්නේ, ඊළඟට තමන් එක ක්‍රිටිකල් ලෝකයට දෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය තුනොත් කෙනෙකුට කලකිරෙන ප්‍රමාණවත් තියෙනවා. ඉතින් ආනානපාන එකයි බුදුරජාණන් වහන්සේ මේ කය නිසලව තිබෙන අවස්ථාවේ ක්‍රියාවලිය ඔන්න ආනාපාන සතිය තුලින් ඉදිරිපත් කළා. ඊළාට කයේ ගමන් බිමන් ආදී අවස්ථාවලදී අර මුල් හතර ඉරියව්ව ඊටත් වඩා ගැඹුරින් යනකොට අර කුඩා ඉරියව් දැන් අපි ප්‍රකාශ කරලා තියෙනවා ඒවා. ඊටත් එහා යනකොට ඔන්න ඊළඟට මේ ශරීරය ඇතුළත තියෙන අර කුණප කොටස. ඊටත් එහා යනකොට ඔන්න ගැඹුරු පැත්තක් තියෙනවා මේ ධාතු හතර. එතෙන්දිත් අර ඇතුළතත් පිටතත් මෙතනත් පඨවි අතනත් පඨවි පිට පැත්තේ මෙතනත් ආපෝ අතනත් ආපෝ මෙතනත් වායෝ තේජෝ වායෝ. ඉතින් ඔය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර බාහිර ලෝකයෙන් මේ ආහාර පාන ආදිය තුලින් අපි ඇතුළට ගන්නවා, ඒවා පිටට දානවා. ඉතින් එතනත් තියෙන ගනුදෙනුවා ධාතු මනසිකාර්ය. ඊළඟට අවසාන වශයෙන් යන සීවතිකේ මේ සොහොන් භාවනාව, ශරීරයට යන කලදසාව. ඉතින් ඒක තුලින් එකයි බුදුරජාණන් වහන්සේ හයම කායගත සති හැටියට දක්වන්නේ. ඉතින් අන්න ඒක නිසා මේ පින්නතුන් අර රටේ ලෝකයේ කොයි විදිය කතාන්තර තිබුණත් අපි නිවන් බලාපොරොත්තු වෙනවා නම්, සසරෙන් මිදීමට බලාපොරොත්තු වෙනවා නම් කය ගැනෙන් කලක් නොකිරි මේ නිවන් දකින්න බෑ. කය පමණක් නෙවෙයි මේ පින්නතුන් දන්නවා පංච උපාදානස්කන්ධය, පංචස්කන්ධයම රූප වේදනා සංඥා සංඛාර විඥාන, ඒ පහ ගැනම කලකිරිලා එයින් හිත මුදා ගැනීමනුයි සසරෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ අද තව කොතිකුත් දේවල් එකතු කරන්න තිබුණත් අපි මේ පමණකින් මේ කාරණා මේ පින්නතුන්ට දැන් මතක් කරලා තිබෙනවා. මේක අර කිව්ව විදිහට හැකියාවක් තිබෙනම නම් අමාරුවෙන් හරි අපි ඉතින් කියන්නේ නැහැ පාලි භාෂාව ඉගෙන ගන්න කියලා, පුළුවන් හැටියට අර ගාථා වල අර්ථය තේරුම් අරගෙන ඒවා කියනවා නම් ඒ තරමට හොඳ. කොහොම හරි මේවායි හිත යෙදීමයි මෙතන වැදගත් වෙන්නේ. නැවත නැවත හිත යෙදීම තුලින් අන්න බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළ අර කියාපු මාර්ගඵලාදී පවා ලබා ගන්න පුළුවන් මේ වටිනා කායගත සති භාවනාවෙන්. එතකොට මෙන්න මේ පින්නතුන් අර කිව්ව පර්‍යාප්තිය උපකාර කරගෙන ප්‍රතිපත්තිය ප්‍රතිපත්ති අවසාන කෙලවර ප්‍රතිවේද කියලා කියන විනිවිද දැකීමයි. ඒ විනිවිද දැකීම තමයි අධ්‍යත්ත බහිද්දා ඇතුළතත් පිටතත් එකයි. ඇතුළතත් පිටතත් එකයි කියලා අන්නේ අවස්ථාවේදී තමයි විදර්ශනාව කුළු ගැන්වෙන්නේ. නැතිනම් අර භික්ෂුව ගැන කියාපු කතාව වෙනත් අපට පේනවා. මෙන්න මේවා ගැන හිත යොදලා නිරන්තරයෙන් මේ පින්නතුන් සීලය කියන්නේ එක පදනමක් පමණයි, ගොඩ නැගිල්ලකට පදනමක් පමණයි. ඒ සීලය මත පිහිටලා භාවනා කරන්නේ නැත්නම් මේ බුද්ධ ශාසනයෙන් වැඩ ගන්න බෑ. ඒක නිසා අද දවසෙත් මේ වටිනා දවසේ මේ පින්වත් පිරිස ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ ශ්‍රේෂ්ඨ ශාසන දායාදෙන් වැඩ ගැනීම වශයෙන් මේ අවස්ථාවේ මේ වටිනා ශීලයක් සමාදන් වෙලා මේ වැඩි දෙනේ. ඒ වගේම මේ ධර්ම දේශනාවට සවන් දුන්නා. එතකොට මේකත් උපකාරකෙන්ගෙන අර කියාපු මේ වැටිගෙන යන බුද්ධ ශාසනයේ පරියාප්ති පැත්තත් පුළුවන් නම් ගොඩනගාගෙන ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන පැත්තෙන් තමන්ගේ ජීවිත මේ සංසාර ගැටලුව විසඳා ගන්න උත්සාහවත් වෙන හැටියට අපි ශාසනා කරනවා. එතකොට මෙතෙක් මේ තමන් කළ තමන් රැක සීලෙන් කළ භාවනාවෙන් මේ අසු ධර්ම දේශනාවෙන් උපකාර කරගෙන අකිතාර්තික්මණින් ශාසන පහන නිවෙන්න කලින් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින් අත්මිදෙන උතුම් මමා මහ නිවන මාර්ගඵල අවබෝධයෙන් තුලින් ලබා ගැනීමට මේ පින්වත්තුන්ට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම අවිචේෂ්ට අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් වැනි දේශනා ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණ මේ කුෂණ කනුමෝදන් වීම කැමතින අනුමෝදන් වීම තුලින් කවාතනීය බෝධිගෙන උතුම් මමා මහ නිවන සැනසෙත්වා ප්‍රාර්ථනා මේගා එතාවතා චම්මෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පති සිති සබ්බේ දේවානුමෝදන්තු අමතංකං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිති පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිති පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශන ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දේ පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභය ශෝකප්පත්තා ච නිශෝකා හන්තු සබ්බේ පිපාන දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච ශෝකප්පත්තා ච නිශෝකා හන්තු සබ්බේ පිපාන දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච සෝකප්පත්තා ච නිසෝකා හන්තු සබ්බේ විපාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාන සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාන සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සම්පීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවත සබ්බ බුද්ධානුභාවේන සදා සෝති භවන්තුති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවත සබ්බ ධම්මානුභාවේන සදා සෝති භවන්තුති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවත සබ්බ සංඝානුභාවේන සදා සත්‍ය බවන්තුති අභිවාදන සීලිස නිච්ඡං වද්ධාතු චායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සද්ද සම්පatti නීවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.